ගරු දිනේෂ් හේමන්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඊට පෙර මූලස්සනේ සඳහා මහාචාර්ය සේනනායකකාර මන්ත්‍රීතුමා පැමිණෙනු ඇත.
මූලාසන රූඪ කරු මන්ත්‍රීතුමනි, නිදහසෙන් පසු මේ පාර්ලිමේන්තුව තුළ සමාජවාදී මොඩලයට වේවා, ලිබරල් නව ලිබරල් හෝ සමාජවාදී වෙළඳපළ සමාජීය වෙළඳපළ ක්‍රමයට වේවා, විවිධ ආර්ථික න්‍යායන් මොඩලයන් ඔස්සේ විවිධ අයවැය ඉදිරිපත් කරලා ඒ අයවැයවල අවසාන ප්‍රතිඵලයේ විදිහට 2024 අවුරුද්දේදී ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මේ රට බාර දෙනකොට බාර දුන්නේ බංකොලොත් වෙච්ච රටක් විදිහට. එනිසා ලෝකයේ සම්මතයයි පිළිගත්යයි අති විශිෂ්ටයයි උත්කෘෂ්ටයයි හඳුන්වමින් කතා කරන ආර්ථික මොඩල ගැන කතා කරන මේ විපක්ෂයේ මහත්තුරු අවසාන වශයෙන් අපිට බාර දුන්නේ බංකොලොත් රටක් කියන එක තමයි ඇත්ත. රටක බංකොලොත් භාවයෙන් මිදෙන්න, රටක දලදේශීය දලජාතික නිෂ්පාදිතයන් මේ පසුපසට ගමන් කරන එක නතර කරන්න, ආර්ථික විද්‍යාත්මකව කියනවා නම් මූර්ත දලදේශීය නිෂ්පාදිතය 2%-4% අතර ප්‍රමාණයකින් සාමාන්‍ය කාර්තු දෙකක් වගේ කාලයක් ඇතුළත ආපස්සට යනවා නම් අපි කියනවා ඒ රට ආර්ථික පසුබැසීමකට මුහුණ දීලා ඉන්නවා කියලා. ඒ ආර්ථික පසුබැසීම 10%-10% වඩා ඉහළට ගිහිල්ලා ඒ වසරකටත් වඩා වැඩි කාලයක් පවතිනවා නම් අපි කියනවා ඒ රට ආර්ථික පරිහානියකට අවපාතයකට පත්වෙමින් තියෙනවා කියලා. ජාතික ජනබලවේගය කියන ආණ්ඩුව පත්වෙලා මේ රට බාර ගන්නකොට ඒ සංකෝචනාත්මක එහෙම නැත්නම් හැකිලිච්ච ආර්ථිකයක් බාරගෙන ක්‍රමක්‍රමයෙන් මේ ඉස්සරහට යන අවස්ථාවක මේ මංගල අයවැයක් සකස් කරලා තියෙන්නේ මේ වැඩිලා තියෙන ආර්ථිකය තවත් ඉහළ තැනකට අරන් ගිහිල්ලා දිගු කාලීන ආර්ථික සැලැස්මක් ඇතුලේ 2025 අවුරුද්දේදී කරන්න පුළුවන් උපරිම කාර්යභාරය කරන්න සම්බන්ධයෙන් වෙච්ච අයවැයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ජාතික ගිණුම් සකස් කරද්දී ආදායම් වියදම් නිෂ්පාදනය කියන ප්‍රවේශය ඔස්සේ ජාතික ගිණුම් හදනකොට මේ වියදම් ප්‍රවේශය ඔස්සේ දලදේශීය නිෂ්පාදනය ගන්න කරන අවස්ථාවක ප්‍රධාන සංරචක හතරක් ඒ සඳහා යොදා ගන්නවා. රටේ පෞද්ගලික පරිභෝජන වියදම, රාජ්‍ය පරිභෝජන වියදම, රටේ දලායෝජන වියදම සහ සුද්ධ අපනයන කියන සංරචක හතරගේ එකතුවෙන් තමයි දලදේශීය නිෂ්පාදනය ගන්නේ වෙන්නේ. එනිසා අපිට රටේ රජයේ නැත්තම් ආණ්ඩුව විදිහට මේ ඇකිල්ලා තියෙන ආර්ථිකයට නව ඉල්ලුමක් ඇති කරන්න, රටේ සමහර ඉල්ලුම ඉහළ දාන්න අපේ පාර්ශ්වයෙන් කරන්න පුළුවන් දෙයක් විදිහට තමයි අපි ගුරුවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ කාර්යාල කාර්ය සහායකයන් ඉඳලා සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප අපි ඉහළට ගත්තේ. ඒ වැටුප ඉහළට ගැනීම එක ප්‍රතිඵලයක් තමයි. එයාලගේ ආදායම ඉහළ යනවා, රටේ සමහර ඉල්ලුමට එයාලා ධනාත්මක ප්‍රතිචාරයක් ඇති කරනවා. ඒ වගේම අස්වැසුම වැඩි කරලා, විශ්‍රාම වැටුප වැඩි කරලා රටේ සහන දෙන්න පුළුවන් හැම පාර්ශ්වයකටම මූල්‍යම සහන ආධාර දෙන එක වැඩි කරලා තියෙන්නේ. වක්‍රාකාරව ගිහිල්ලා පෞද්ගලික පරිභෝජන ඉහළ ගිහිල්ලා රටේ සමහර ඉල්ලුම වැඩි කරන්න ඒ පැත්තුණු සහයෝගයක් ගන්න ඕන නිසා රටක සමහර ඉල්ලුම ඉහළ යනකොට ඒ සමහර ඉල්ලුමට ගැළපෙන විදිහට රටේ සමස්ත සැපියුම හැඩගැහෙන්න ඕන. සමස්ත සැපියුම හැඩගැහෙන්න නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. රටක නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට රටේ සේවා වියුක්තිය අඩු වෙලා සේවා නියුක්තිය ඉහළ යනවා. අන්න අර 35,000ක් අපේ කියන 35,000ක් සේවා වියුක්තිය, එහෙම නැත්නම් රැකියා විරහිත උපාධිධාරීන් කියන අපේ ඒ රැකියා නොමැති ඉන්න අපේ තරුණ තරුණියන්ට රැකියා දෙන අවස්ථාවක් අපිට උද්ගත වෙන නැත්නම් අවස්ථාව ලැබෙනවා. කලින් ආණ්ඩු කරා වගේ නමක් නැති, වැටුප් වර්ධකයක් නැති, තනතුරු නාමයක් නැති, උසස් වීමක් නැති බොරු තනතුරු බිහි කරලා රාජ්‍ය සේවාව පුරවන්න, රාජ්‍ය සේවාවට බරක් ඇති කරන අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි මේ හැම සැලසුමම දීර්ඝකාලීනව හදලා තියෙන්නේ අන්නේ සියලු ප්‍රශ්න වලට ස්ථිර සාරිසුසුම් ලැබෙන විදිහට. රටේ සමස්ත නිමෝම ඉහළ යද්දී සේවා වියුක්තිය, සේවා නියුක්තිය වැඩි වෙනකොට ඔය කියන තරුණ තරුණියන්ට තමන් ඉතා දුක් මහන්සි ඉගෙනගත්ත ඉතා දුක් මහන්සියෙන් ලබාගත් ඒ උපාධියට නියම වටිනාකමක් ලැබ රැකියාවට යන අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ වැඩේ කරනකොට අපි බලන්න ඕන ආයෝජකයන්ට එහෙම නැත්නම් ලංකාවට එන්න බලාගෙන ඉන්න විදේශ ආයෝජකයන්ට තමන්ගේ ආයෝජන කටයුතු කරන්න පුළුවන් සාර්ව ආර්ථික විචල්‍යයන් තුලිත බව නැත්නම් ස්ථාවර පවත්වාගෙන යන විදිහට මේ සියලු තීන්දුවන් ගන්න ඕන. අපිට වැටුප් වැඩි කරනවා කියලා රාජ්‍ය වියදම් වැඩි කරනවා කියලා සමහර ඉල්ලුම වැඩි කරනවා කියලා ආර්ථික දරාගත නොහැකි මට්ටමේ මේක කරන්න බෑ. ආර්ථික දරාගත නොහැකි මට්ටමේ මේ වැඩේ කරොත් සපියුමට එහා ගිය ඉල්ලුමක් සපියුමට දරාගත නොහැකි ඉල්ලුමක් බිහි කරොත් රටේ බාණ්ඩ හිගයක් ඇවිල්ලා උද්දමනයක් එනවා. එනිසා ඒ වගේ උද්දමනයක් රටක ආවොත් සියලු ආර්ථිකයේ සියලු සංරචනය වෙනස් වෙන පටන් ගන්නවා. ලෝකයක් රටක ආර්ථික දර්ශකයක් දිහා බලද්දී කිසියම් රටක් මිල ස්ථායිතාව එහෙම නැත්නම් ආර්ථික ස්ථායිතාවේ පත්වාගෙන යනවාද කියලා බලන ප්‍රධානම සංරචකය තමයි ඒ රටේ උද්දමන අනුපාතික කොතරද තියෙන්නේ කියන එක. ලෝකයේ රටක ආර්ථික දර්ශක හරි ලස්සනට වැඩ කරනවා නම් ඒ වැඩ කරනවා කියන්නේ තියෙන හොඳම උදාහරණය හොඳම නිදසුන හොඳම ආර්ථික දර්ශකය තමයි ඒ රටේ උද්දමන අනුපාතිකය තනි ඉලක්කමක මැද අගයක පවතිනවා කියන එක. එනිසා අපිට වැටුප් වැඩි කරනවා කියන එක එහෙම නැත්නම් සහනාධාර දෙනවා කියන එක අපේ සීමාවෙන් ඔබට ගිහිල්ලා උද්දමනේ දරාගත නොහැකි මට්ටමට එන්න අපිට ඒ වගේ දේවල් කරන්න විදියක් නැහැ. ඒ නිසා වැටුප් වැඩි කිරීම තල කිහිපයක් යටතේ කරන්න එක හේතුවක් වෙන්නත් අන්න ඒක. අපි වැටුප් වැඩි කිරීම කාණ්ඩ කිහිපයකට කඩලා කරන්නේ නිසා ඒ නිසා උද්දමනයක් වළක්වා ගනිමින් තනි ඉලක්කම උද්දමනේ පවත්වා ගනිමින් මේ ආර්ථික ඉස්සරහට array යන්න ඕන. තනි ඉලක්කම උද්දමනේ පවතිනවා කියලා කියන්නේ ආයෝජකයා දන්නවා තමන් අද ආයෝජනය කරන මුදලට අනාගත ප්‍රතිලාභය හරියට ලැබෙනවා කියලා. ඉහළ උද්දමනයක් තිබොත් ආයෝජකට ආයෝජන කරන්න තියෙන හැකියාව එහෙම නැත්නම් ධෛර්යය එහෙම නැත්නම් තියෙන ශක්තිය අඩු වෙලා යනවා. තමාගේ අනාගත ඉපැයීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් ආවට පස්සේ ඔය මොන පහසුකම් දුන්නත් ආයෝජකව ලංකාවට එන්නේ නැහැ. එනිසා අපි කොමිස් ගන්න එක නතර කරලා ආයෝජකයාට තමන්ගේ ආයෝජන නිදහසේ කරන්න ඕන කරන වටපිටාව මේ ආර්ථිකය ඇතුළේ මේ රට ඇතුළේ බිහි කරන ගමන්ම තමන්ගේ වර්තමාන ආයෝජනයන්ගේ අනාගත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන අරමුණෙන් තමයි මේ උද්දමනයේ තනි ඉලක්කම පවත්වා ගන්න උත්සාහ දරන්නේ. ඒත් එක්කම මේ පාර්ලිමේන්තුවේදී මේ අයවැය කතාවේ වැඩිපුරම කතා වෙච්ච මාතෘකාවක් තමයි වීමිල. වීමිල රුපියල් 120යි 154ක් 55ක් දීලා ගන්නවා කිව්ව වීමිල 120ක් දීලා නේද දැන් අපිට ඔබ තමුන් ආසල නැත්තම් යාණ්ඩු විසින් මිලදී ගන්නයි කියන එකට උත්තරයකුත් දෙන්න ඕන. රුපියල් 120ක් නෙමෙයි රටර බත සමයන ගොවි මහත්තයාට වැසි දියෙන් නෙමෙයි සමහර තමාගේ දහඩියෙන් පොලොව පොංගල පස පෙරලා රටකට කන් දෙන මිනිස්සයට 120ක් 220ක් නෙමෙයි 520ක් උනත් දෙන්න හැකියාව තියෙනවා නම් ඒක දෙපාරක් හිතන්නේ නැතුව දෙන්න පුළුවන් කැමති යාණ්ඩුවක් තමයි ජාතික ජන බලවේග කියන අපේ යාණ්ඩුව. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය 120 ගන්න වීයට පොත්ත ගලවලා හාල් කරාට පස්සේ එහල් පරිභෝජන කරන්න ලෑසි තවත් මිනිස්සු කන්නේවක් මේ රටේ ජීවත් වෙනවා. 120 වඩා වැඩි මිලකට හාල් මිලදී වී මිලදී ගත්තොත් 230යි කියන අපේ හාල් මිල ඉහළ ගිහිල්ලා පාරිභෝගික අසාධාරණයක් වෙන නිසා මේ වෙලාවේ මේ මහ පොළොවත් එක්ක හැප්පෙන අපේ ආදරණීය ගොවි මහත්තුරුන්ට දෙන්න පුළුවන් සාධාරණම මේ වෙලාවේ ආයසරයක් මම කියනවා මේ මොහොතේ දෙන්න පුළුවන් සාධාරණ මිල තමයි 120 විදියට සලකලා දීලා තියෙන්නේ. විපක්ෂයේ අපේ සමහර සංගම් වලින් අටවගත්ත ගොවි මහත්තුරුන්ට මේ 120 කියන මීමල මදි වුණාට බහුතරයක් රටේ සැබෑ ගොවි මහත්තුරු මේ රුපියල් 120 පිළි අරගෙන ආණ්ඩුවට වී දෙන්න කටයුතු කරමින් ඉන්න අවස්ථාවකයි අපි මේ කතා කරන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ විපක්ෂයෙන් ඇල්ලෙච්ච තවත් චෝදනාවක් තමයි රුපියල් 120ට වී නියම කරා දැන් එක වී අටයක්වත් වී ගබඩා වලට ඇවිල්ලා තියෙනවද කියන එක. ආර්ථික විද්‍යාව යම් සම්බන්ධයේ යම් දැනුමක් තියෙන කෙනෙක් වේනම් ඔහු දන්නවා අවම මිලක් නියම කිරීමෙන් පස්සේ අධිසැපියුමක් වෙළඳපළට එනවා නම් අන්නේ අධිසැපියු මිලදී ගන්න විතරයි රජයේ සල්ලි වෙන් කර නැත්නම් තමන්ගේ අරමුදල් වෙන් කරන්න කියන එක. මේ 120 කියන මිල යටතේ සියලු වී රජයේ මිලදී ගන්නවා කියලා අපි කොහෙවත් කියලා නැහැ.
ඔබතුමාගේ කාලය තව විනාඩි
2යි. 120ට වී මිල නියම කළාට පස්සේ මිලදී ගන්න 220ට 300ට 520ට වුණත් මිලදී ගන්න පෞද්ගලික අංශයේ කට්ටියට සිද්ධ වෙනවා රුපියල් 230ට හාල් දෙන්න. එනිසා අපි වී මිලදී ගත්තා හෝ නැතා 120 කියන මිල නියම කිරීමෙන් අපි පාලනයක් දාලා තියෙනවා ගොවි මහත්තයාට අඩුම තරමේ රුපියල් 120ක් අතට එන්න ඕන. ඔයාලා කීයට ගත්තත් 230 වඩා අඩු මිලකට හාල් දෙන්න ඕන. අපේ ගබඩාවල හාල් නැත්තම් අපේ ගබඩාවල වී නැත්තම් අපි සැලසුම් කරලා තියෙන්නේ මාස 3කට හරියන හාල් සංචිතයක් ආනයනය කරලා හෝ 230 කියන මිල අපි පවත්වාගෙන යනවා පෞද්ගලික අංශයේ තියෙන ඒකාධිකාරී හදමු මහත්වරුන්ටම අපි කියනවා ඒ ඒකාධිකාරී වීමල පාලනය කරන්න අවශ්‍ය කර වැඩ කටයුතු අපි ඉස්සරහට සංශෝධනය කරලා ඉස්සරහට අරන් එනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ආර්ථික මොඩලය ගැන මේ ආර්ථික මොඩලය ගැන ප්‍රශ්න කරනවා මේක සමාජවාදීද ධනවාදීද ලිබරල්ද සමාජයේ වැළඳපළද කියලා අපෙන් ප්‍රශ්න කරනවා අපි කිව්වහම මේක අපි මේ අපි කිව්වහම මේක ආර්ථික නිදහසක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් සහිත පාලනයකට එහෙම නැත්නම් මොඩලයකට ගැළපෙන විදිහට මේක අරන් එනවා කියලා ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් 16 වෙනි සතවර්ෂයේදී ක්‍රිකට් ලෝකෙට ආවා 16 වෙනි සතවර්ෂයේ ඉඳලා 2009 කියන අවුරුද්ද වෙනකන් ක්‍රිකට් ගහපු හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම එහෙම නැත්නම් හැම බැට්ස්මන් කෙනෙක්ම එහෙම නැත්නම් පිතිකරුවෙක්ම ඉස්සි තමන්ට ඉස්සරහින් එන බෝලෙට ඉස්සරහට ලකුණක් ගහලා කොහොමද ලකුණු රැස් කරන්න කියලා තමයි කල්පනා කරේ ඉදිරියෙන් එන බෝලෙට ඉදිරියට පහරක් දීලා කොහොමද ලකුණු රැස් කරන්න කියලා තමයි කල්පනා කරේ ඒක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ඇවරේජ් එකක් ප්‍රතිශතයක් පවත්ව වෙන ඩොන් බැට්මන් ක්‍රීඩකයාට වේවා වැඩිම ශතක ප්‍රමාණයක් ලබා ගත්ත සචින් ටෙන්ඩුල්කර් ක්‍රීඩකයාට වේවා ඒක පොදුයි හැබැයි 2009 අවුරුද්දේදී අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටීම් ඩිල්සන් කියන ක්‍රීඩකයා බැලුවා හැමෝම ඉස්සරහට ගහලා ලකුණු රැස් කරනකොට ඇයි පිටිපස්සට ගහලා ලකුණු රැස් කරන්න බැරිද කියන චින්තනයට අවිල්ලා වීල් ස්ක්‍රූප් කියන ෂොට් එකද ලෝකෙට අඳුනලා දීලා තියෙනවා ප්‍රතිවිරුද්ධව එහෙම නැත්නම් අලුත් අදහස් ඇතුව හිතන මිනිස්සුන්ට පර්ණි මොඩලෙම හිර වෙලා ඉන්න ඕන කියලා නීතියක් නැහැ ඒ නිසා අපි හදලා තියෙන අලුත් මොඩලයක් මේක ධනවාදීද සමාජවාදීද එහෙම නැත්නම් ලිබරල්ද නව ලිබරල්ද එහෙම නැත්නම් සමාජයේ වෙළඳපළ කියන කැමති නමක් ඔබ තමුන් වාසලෙම ආරූඪ කරන්න පුළුවන් අපි හදලා තියෙන මොඩලයක් ඒ මොඩලේ අවසාන උත්තරේ තමයි සුවහසක් විදියට මේ ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවට අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුට පාලනය කරන හැම කරලා නැට්ටම් කරලා නැතිබංගස්ථාන කරලා දුන්න රටක් යම් තලයකට අරන් ගිහිල්ලා ගොඩ දාලා උසස් තලයක තියන්න ඕන කරන ආර්ථික මොඩලයක් අපි හදලා තියෙනවා ඇවිදගෙන හරි දුවලා හරි දන ගාගෙන හරි බඩ ගාගෙන හරි ගිහිල්ලා මේ 159 දෙනා ඇතුළු ස්වේච්ඡා බලයනියක් මේ අද අවසාන අරමුණු කරා ගමන් කරනවා ඒ ගමන් කරන්න අවශ්‍ය කරන ශක්තිය මේ ජාතික ජන බලවේග ආණ්ඩුවට පවතිනවායි පවසමින් අද දවසේ වේලාවෙන් කියන සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වීම නිහඬව බොහොම ස්තුතියි